SBS Audio is supported by advertising.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
ඔබරැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් දිවගිය අපගේ ජනවාර්ගික යුද්ධය, ජනවාර්ගික ප්‍රශ්නය, මේ හැම දෙයක්ම අපි විටින් විට කතා බහ කරනවා. ඒ වගේම කලා නිර්මාණවලුත් මේ ප්‍රස්තුතය විවිධ ස්වරූපයෙන් මතුපිටට එනවා. වේදිකා නාට්‍ය විදිහට, චිත්‍රපට විදිහට, ගීත නිර්මාණ, ග්‍රන්ථ, කවි, නොයෙකුත් ආකාරයෙන්. අපි දැන් මේ කියන්නට සූදානම් වන්නේ අන්තර්ජාතික වේදිකා තලයට ලංකාවේ තිබුණු මේ ජනවාර්ගික ප්‍රශ්නය අරගෙන ආපු බොහොම අපූර්වතම අවස්ථාවක් පිළිබඳව. මේ නාට්‍ය සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික දමිල සිංහල සම්භවයක් තියෙන පුද්ගලයින් සම්බන්ධ වෙනවා. ඒ වගේම ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ නිර්මාණය සඳහා දායකත්වයක් ලබා දෙන රංගන ශිල්පීන් ශිල්පිනියනුත් ඉන්නවා. ඉතින් අපි මේ නාට්‍ය නිර්මාණය සහ ඒට සම්බන්ධ වුණු ශ්‍රී ලාංකික ශිල්පිනියන් දෙදෙනෙක් සමගින් තමයි කතා බහ කරන්නට සූදානම් වන්නේ. කවුන්ටින් ඇන් ක්‍රැකින්. මේ වේදිකා නාට්‍යයේ සම්පූර්ණ වශයෙන්ම කතා බහ කරන්නේ 60-70 දශකයේ ඉඳන් හෙමින් හෙමින් හිසෝසෝපු ජනවාර්ගික ප්‍රශ්නය. ඒ වගේම 50 දශකයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු සිංහල පනත. එතකොට දමිල දේශපාලඥයන් සහ සිංහල දේශපාලනේ කොහොමද මේ ජනවාර්ගික ප්‍රශ්නය ඔඩුදුවන්නට බලපෑවේ කියන කාරණාව අපූර්වතම විදිහට වේදිකාව මත දිගහරින කවුන්ටින් ඇන් ක්‍රැකින් කියන මේ වේදිකා නාට්‍යයට සම්බන්ධ වන නදී කම්මැල්ලවීර රංගන ශිල්පිනිය සහ නිපුණි ශාරදා රංගන ශිල්පිනිය දැන් මං සම්බන්ධ කරගන්නවා මේ නාට්‍ය නිර්මාණය පිළිබඳව කතා බහ කරන්නත්. මෙවැනි වූ අන්තර්ජාතික නිර්මාණයකට ශ්‍රී ලාංකික ශිල්පිනියන් විදිහට මෙහිට ඇවිල්ලා සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබීම පිළිබඳවත් කතා බහ කරන්න. නදී කම්මැල්ලවීර, නිපුණි ශාරදා දෙදෙනාම SBS සිංහල සේවයට බොහොම සාදරයෙන් පිළිගන්නවා. ආයිබුවන් කියලා.
ආයිබුවන්.
මම මුලින්ම නදීට යමු එන්නම්. නදී, මේ කවුන්ටින් ඇන් ක්‍රැකින් මේ වේදිකා නාට්‍යයේ මවකගේ චරිතය රඟපානවා, රාධාගේ චරිතය. හැබැයි රාධාගේ චරිතය පුංචි කාලේ ඉඳන්ම විකාශනය වෙන චරිතයක්. ඒ හරහා දමිල සමාජයේ ගැට ගැසුණු ප්‍රශ්න රාශියක් වේදිකාව මතට අරගෙන එනවා මේ වේදිකා නාට්‍යයේ පිටපත් රචකයා සහ සහාය අධ්‍යක්ෂවරයා වන ශක්තිධරන් විසින්. නදී, මම මුලින්ම දැනගන්න කැමති මේ චරිතය ඔබට දැනෙන විදිහ.
රාධාගේ චරිතය තියෙන්නේ 1983 ජූලි කලබල අවස්ථාවේ. තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ට අහිමි වෙලා තමන්ගේ ජීවිතේ ශාල කොටසක් තමන්ගේ සීයාවත් තමන්ට අහිමි වෙලා පොඩි කාලේ ඉඳලා කුඩා කාලේ ඉඳලා විශ්වාස කරපු තමන්ගේ රට මොකක්ද, සිංහල ප්‍රජාව කවුද, දෙමළ ප්‍රජාව කවුද කියන එක ගැන බොහොම නිශ්චිත දේශපාලන අදහස් දරපු කාන්තාවක් රාධා. ඇයි විශ්වාස කරපු ශ්‍රී ලංකාව මොකක්ද කියන එක පිළිබඳ සියලු කඩාවැටීමකට ලක් කරලා රට හතහැර එන්න සිද්ධ වෙච්ච ගැහෙන චරිතයක් තමයි රාධා කියන චරිතය. ඒක දෙමළ චරිතයක්. මම ජාතිකත්වයෙන් සිංහල. මට මේක මගේ ජීවිතයේ මම විශ්වාස කරන ලෝකය නැත්නම් මම විශ්වාස කරපු ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් සහ දේශපාලනික වශයෙන් මම දරන අදහස් සහ මට මගේම රටේ ඉතිහාසය පිළිබඳව තියෙන එකෙන සිංහල ජාතිකයෙක් විදිහට මට තියෙන කම්පාව, විශේෂයෙන් 1983 ජූලි කලබල පිළිබඳව සහ අපේ සිංහල සහ දෙමළ පාර්ශ්ව දෙකේම අවස්ථාවාදී දේශපාලනඥයන් විසින් ගත්ත තීන්දුව తీරන හරහා අපේ රට මොනතරම් අවාසනාවන්ත තත්යකට ගියාද කියන එක ගැන මම පෞද්ගලිකව විශ්වාස කරන අදහස් මත පදනම් වෙලා ගත්තොත් මං මේ චරිතය මට නිරූපණය කරන්න ලැබීම මගේ ජීවිතයේ විශාල අවස්ථාවක් විදිහට මං සලකනවා. මට ඒක ලොකු අවස්ථාවක්. මගේම ජීවිතයේ දෙවලුත් මම මේ චරිතයට ගේනවා කියලා මම විශ්වාස කරනවා.
දැන් ඔබට මේ කවුන්ටින් ඇන් ක්‍රැකින් මේ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද? මේ රාධක චරිතයට ඔබට ආරාධනාව ලැබෙන්නේ කොහොමද?
මට ඇත්තටම මේ ආරාධනාව ලැබෙන්නේ මගේ රුවන්ති විචේරා කියන මගේ මිතුරිය සහ අපි එකට ලංකාවේ නාට්‍ය වැඩ කරපු මගේ මිත්‍රිය රුවන්ති විචේරා. මම හිතන්නේ දෙල්වෝය නාට්‍ය සමාගමට අවශ්‍ය වුණා ශ්‍රී ලංකාවෙන් මේ නාට්‍ය චරිත සඳහා නළනිලියෝ කිප්ලින්ග් තෝරගන්න. ඉතින් ඔවුන්ට ඒගොල්ලොත් එක්ක සම්බන්ධයක් නැති නිසා, ලංකාවේ ආටිස්ට් ඒගොල්ලන් දන්නේ නැති නිසා රුවන්තිව මම හිතන්නේ කොන්ටැක්ට් කරලා තිබුණා නිර්දේශ කරන්න කියලා, කවුද අපිට මේකට ඔඩිෂන් කරන්න පුළුවන් කියලා. මේ සමහර චරිතවල මතනේ මිහින්තගේ චරිතය, රාජාගේ චරිතය සහ තිරු, මේ වගේ චරිත ගණනාවකට මම හිතන්නේ ඒගොල්ලන් ඇක්ටර්ස්ලා හෙව්වා ලංකාවේ. එතකොට රුවන්ති දීපු නම් අතරේ මගේ නමක් තිබුණා මෙයාව ඔඩිෂන් කරන්න කියලා. වෙනුරි පෙරේරත් මම හිතන්නේ තව කෙනෙක් මාව නිර්දේශ කරලා තිබුණා. ඉතින් ඒ නිර්දේශයන් එක්ක මම හිතන්නේ ලංකාවේ ඔඩිෂන් කරනකොට මට ඊමේල් එකක් ආවා, ඇවිල්ලා මේ චරිතයට ඔඩිෂන් එකක් කරන්න කියලා. ඉතින් එහෙම තමයි ඒකට ලැබුණේ.
ඔව්, ඇත්තටම මේ නදීත් එක්ක තවත් රංගන ශිල්පිනියක් දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. කලින් සඳහන් කරපු ආකාරයට නිපුණි ශාරද. නිපුණි, පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ පුංචි තිරේ වැඩියෙන්ම කතාබහට ලක්වුණු චරිත අතරින් එකක් බවට පත් වුණා, විශේෂයෙන්ම අර කොඩිගහයට කියන නාට්‍යයත් එක්ක. ඔබට මතක ඇති අර ගමේ හිටිය පුංචි නංගි ඊට පස්සේ කොළඹ එන්නේ සැලුන් එකේ වැඩට. ඒ චරිතයේ කාගෙත් හිත බැඳගත් චරිතයක් බවට පත් වුණා. ඒ විතරක් නෙමෙයි, රංගපාපු තවත් චරිත තියෙනවා. නැගී එන නිලියක් විදිහට ඇගීමටත් ලක්ුණා. දැන් නිපුණීමේ ඔබ වෙත යොමු වෙන්න කැමතියි මම. ඔබේ චරිතයේ මේ කවුන්ටිනන් ක්‍රැකින් වේදිකා නාට්‍යයේ මිහින්සාගේ චරිතය, මෙහෙකාරියගේ චරිතය. දැන් ඔබ කොහොමද මේ චරිතය කියවගන්නේ? මේ ජනවාර්ගික ප්‍රශ්නය අතරේ සැරිසරන තවත් එක්තරා සමාජ චරිතයක් මේ මිහින්සා කියලා, මෙහෙකාර චරිතය. ඔබ කොහොමද මේ චරිතය කියවගන්නේ?
මම මේ චරිතය දකින්නේ දැන් අපි පුංචි කාලේ අපිට කියලා දුන්න ඉතිහාසය තුළ හැම වෙලාවම ජනවාර්ගික ප්‍රශ්නය සහ මේ සමකාලීන දේශපාලනය පිළිබඳව හරිම සිංහල දෘෂ්ටිවාදයකින් තමයි අපි ඒක කියවගෙන තියෙන්නේ. අපි ඉතිහාස පොත්වලත් එහෙම තමයි ලියවිලා තියෙන්නේ. ඉතින් මේ නාට්‍යයට සම්බන්ධ වෙනකොට ඒකේ අනිත් පැත්ත, හැම කතාවකම පැති දෙකක් තියෙනවනේ. මේක අපි දන්නේ නැති, අපිට අහන්න ලැබෙන නැති කතාව තමයි මේ නාට්‍යයේදී කියවෙන එක තමයි දමිළ ජාතීන්ගෙන් ඒගොල්ලන්ගේ දෘෂ්ටි කෝණයෙන් දකින කතාව. නමුත් මම මේකට ආස වෙන්න සහ මගේ චරිතයට ආස වෙන්න එක හේතුවක් තමයි නදියක්ක වගේම මාවත් මේ නාට්‍යයට යෝජනා කරේ රුවන්ති විජේකේරා. රුවන්ති අක්කට එක මේ නාට්‍ය කරා ඩිය චිල්ඩ්‍රන්ස් ඉන් තියල කියලා. ඒ නාට්‍යයේදීත් අපි මේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ රිවයිස් ඉන් තියට නාට්‍යයක් ඉදිරිපත් කරා. ඒ නාට්‍යයේ ලැබිච්ච අත්දැකීම් එක්ක මං තුළම මගේ ජාතිය පිළිබඳව මම ප්‍රශ්න කරමින් හිටපු කාලයක තමයි මට මේ නාට්‍යය හම්බ වෙන්නේ. හැබැයි මට හම්බ වෙන්නේ නාට්‍යයේ සිංහල ජාතිකයෙක්ගේ චරිතයක් නිරූපණය කරන්නමයි. මේ දමිළ ධනවාදී නැත්තම් ඒගොල්ලෝ ඉහළ මධ්‍යම පන්තික දමිළ පවුලක සිංහල මෙහෙකාරියක් විදිහට තමයි මට මේ නාට්‍යයේ ඉදිරිපත් කරන්න වෙන්නේ. ඉතින් මම ඇත්තටම අඳුනගත්ත කාරණාව තමයි මිහින්සගේ චරිතය හරහා සිංහල හෝ දෙමළ මුස්ලිම් මොන ජාතින් වුණත් දුප්පත් මිනිසු ටික, පහළ මධ්‍යම පාන්තිකයන් තමයි මේ සියලුම බර දරාගන්න වෙන්නේ අර නදියක්ක කිව්වා වගේ අවස්ථාවාදී දේශපාලනය නිසා. එතකොට මේකේ අප්පගේ ඩයලොග් එකක්ම තියෙනවා, "We fail the poor" කියලා. මේ දුප්පත් මිනිසු ටික තමයි හැම වෙලෙම නැති කරගන්නේ පීඩාවටපත් වෙන්න කියලා. සහ මං අනිත් විදිහට මේ චරිතයට ආස වෙන එකක් තමයි නාට්‍ය 56 සිට 2004 දක්වා මේ නාට්‍ය ගලා යනවා. 56 සිට 2004 වෙනකම්ම මේ නිහින්සගේ චරිතයේ වැඩි වීර පත් වෙමින් බය වෘද්ධ වෙමින් ඉන්න චරිතයක් තමයි නිහින්සා. ඉතින් අර රංගන ශිල්පියෙක් විදිහටත් ටිකක් අභියෝගාත්මකයි අර කාලේ ඉන්ටර්වල් එකට මම මේ සීන් එකකින් සීන් එකට වයසට යන එක. ඒක අත්දැකීමක් මට නිලියක් විදිහට. ඒ වගේම අර සිංහල මිනිහෙක් විදිහට විතරක් නෙමෙයි ශ්‍රී ලාංකිකයෙක් විදිහට මට මම පෞද්ගලිකව නිපුණි ශාරදා විදිහට නොදැකපු ඉතිහාසයක කාලේ කියන්නේ ටයිම් ලයින් එකක්ම එක්ස්පීරියන්ස් කරන්න අවස්ථාවක් හම්බුණා මේ චරිතය හරහා.
දැන් නිපුණි, මේ අර නදීගෙන් අහපු දෙවෙනි ප්‍රශ්නය ඔබෙන් මම අහන්නේ, මොකද ඔබ දැනටමත් ඒකට පිළිතුරු දුන්නා, ඔබ කොහොමද මේ අවස්ථාව ලැබුණේ කියලා මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න. දැන් ඇත්තටම මේ ඔබෙන් අහන්න කැමතියි, දැන් වෙනත් පිරිසක් සමග අන්තර්ජාතික නිර්මාණයකට සම්බන්ධව කටයුතු කිරීමේදී රංගන ශිල්පිනියක් විදිහට ඔබට දැනුණු වෙනස මොකක්ද මේ කවුන්ටිනන් ක්‍රැකින් වේදිකා නාට්‍යයේදී?
වෙනස කියලා කියන්නේ දැන් අපි එකක් අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩ කරන්න පටන් ගන්න එක සහ දැන් සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන සාමාන්‍ය අපිට ටිකක් පහසු අපි දන්න කියන රංගන ශිල්පයක් නේ. يعني අපි අධ්‍යක්ෂකවරුන් එක්ක වැඩ කරන ප්‍රමාණය අපි දන්නවා, ඩිරෙක්ෂන්ස් හම්බ වෙන විදිහට වැඩ කරන්න පුළුවන් විදිහ පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා රංගකාරය පිළිබඳ ලංකාවේ. නමුත් මෙතනට ආවට පස්සේ එතන එන නළු නිළියන් අපි රටවල් 6ක නළු නිළියන් මේ නාට්‍යයට සම්බන්ධ වෙනවා. ඉන්දියාව, මැලේසියාව, ප්‍රංශය, නවසීලන්තය ඔය වගේ රටවල් 6ක. ඉතින් ඒගොල්ලෝ අරන්ගෙන ඒගොල්ලන්ගේ ඇක්ටිං ප්‍රැක්ටිසස් එකිනෙකාට වෙනස්. අපි දන්න විදිහේම නෙමෙයි. ඒ හින්දා අපිට ගොඩක් වෙලාවට එකිනෙකාත් එක්ක දැන් අපි කෝ-ඇක්ටර්ස්ලා විදිහට වැඩ කරනකොටත් සමහර අයත් එක්ක හැදගැහෙන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිස් එකයි අපේ ප්‍රැක්ටිස් එකත් එක්ක. ඒ වගේම ඒමන් ෆ්ලැක් සහ ශක්තිධරන් ඒගොල්ලෝ දැන් මේ සාමාන්‍යයෙන් රචකයා ගොඩක් කලාවට අධ්‍යක්ෂකයා නොවන්නේ නම් ගොඩක් කලාවට නාට්‍යයට සම්බන්ධ වෙනවා අඩුයි ලංකාවේදී. නමුත් මේකෙදී මේ ශක්ති ගොඩක් දායක වෙනවා නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නත්, ඔහු සහ අධ්‍යක්ෂක වෙන කෙනෙක් විදිහට වැඩ කරනවා සහ නාට්‍ය කේන්ද්‍රයේ ගවේෂකයා අපිට ඩ්‍රැමටර්ග් කියලා කියන්නේ ඒ විදිහටත් සහභාගී වෙනවා. එතකොට අන්නේ ඒ සම්බන්ධතාවයන් සහ ඒගොල්ලෝ දෙන ඩිරෙක්ෂන්ස් කොහොමද තේරුම් ගන්න කියන එකට අලුත් අත්දැකීමක් වුණා. හේතුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත ප්‍රැක්ටිස් එකට වඩා මේක ටිකක් වෙනස් වුණා. ඉතින් ඒක තමයි අලුත් අත්දැකීම බවට පත් උනේ.
ඔව් හොඳයි. මේ නදී ඔබට යොමු වෙන්න කැමතියි මම. දැන් ඔබ වේදිකා නාට්‍ය, පුංචි තිරය, සිනමාව මේ හැම එකක්ම ස්පර්ශ කළ තියෙන කලාකාරිනියක් විදිහට. දැන් ඔබට මේ මොකද දැනුනේ දැන් කවුන්ටින් ඇන් ක්‍රැකින් වේදිකා නාට්‍යයේ වේදිකා භාවිතය පිළිබඳව? මොකද මේ මටත් භාග්‍යයක් උදා වුණා මේ වේදිකා නාට්‍ය පසුගිය සතියන්තයේදී නරඹන්න. මෙල්බන් විශ්වවිද්‍යාලයේදී මේ වේදිකා ගත වුණා. ඉතින් එතනදී මම දැක්ක විශේෂත්වයක් තමයි මේ වේදිකා භාවිතය. කියන්නේ 100%ක්ම වුන් වේදිකාව පාවිච්චි කරනවා. වේදිකාව මත පමණක් නෙමෙයි, වේදිකාවේ ඉදිරිපස ඉන්න ප්‍රේක්ෂකාගාරයේ, ප්‍රේක්ෂකාගාරයට පිවිසලා වුන් පිටිපස්සෙන් ඇවිල්ලා දෙබස් කියනවා, පැත්තෙන් ඇවිල්ලා දෙබස් කියනවා. එතකොට වේදිකා නාට්‍යයේ විවිධ අපිට එන චිත්‍රූප නොයෙක් ආකාරයෙන් මවනවා. දැන් වේදිකා නාට්‍ය පිළිබඳව අත්දැකීමක් තියෙන ඔබට මොකද හිතුනේ මේ 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 රංගන කාර්ය පිළිබඳ, වේදිකා භාවිතය පිළිබඳව?
ඇත්තටම මේ කවුන්ටින් ඇන් ට්‍රැකින් නාට්‍යයේ මට දකින මේ විශාලතම අපූර්වත්වය තමයි ඒකේ තියටර් වර්ක් එක. ඒකේ පිටපත වගේම පිටපත වේදිකාවට ගෙනීමේදී අධ්‍යක්ෂකවරයා පාවිච්චි කරලා තියෙන උපක්‍රම, මම හිතන්නේ ඒක මට ටිකක් විස්මිතයක් එක අතකින්. දැන් උදාහරණයක්
ප්‍රේක්ෂකාගාරයේ ඉඳලා අපිත් විශ්මයට පත් වුණා.
මොකද දැන් අර මුහුදේ පීනන එකක් පවා වේදිකාවේ පෙන්නනවා ඉතාමත්ම නිර්මාණාත්මක විදිහට. කියන්නේ වතුර පාවිච්චි කරලා ඒ නියම මුහුදක පීනන දර්ශනයක් පෙන්නනවා. ඊළඟට අපි ගඟක් තියෙනවා ස්ටේජ් එකේ, ඒකේ ගිලෙන දේවල් පෙන්නනවා. ඊට පස්සේ ඒ වේදිකා මේ පසුතල භාණ්ඩ පාවිච්චි කරලා තියෙන විදිහ, සවුන්ඩ් එක, ශබ්ද, දැන් වැස්ස ශබ්දය ගන්න අර හාල්ලට ටික කුල්ලට හලන ශබ්දේ පාවිච්චි කරන විදිය, අර දිලෝක්ෂ කිව්වා වගේ ඊළඟට ඔඩියන්ස් එකේ ඉඳලා කතා කරන ඇක්ටර්ස්ලා පසුබිම් ශබ්ද මට හිතන්නේ මට මේ නාට්‍ය දිහා මම හැමදාම බලාගෙන ඉන්නකොට හිතෙන්නේ මේ අධ්‍යක්ෂකවරයා මොනතරම් තියටර් ස්මාර්ට්ද කියලා. කියන්නේ ඒ වේදිකාවක් මත ලෝකයක් නිර්මාණය කරන්න, අවස්ථා නිර්මාණය කරන්න ඔහු පාවිච්චි කරලා තියෙන උපක්‍රම. එතකොට ඒකේ කාල සංක්‍රමණය පෙන්වන හැටි, අර උඩින් අපි පෙන්වනවා මේක 1956 මේ කොළඹ නිලාගිරිය, ඊළඟට 2004 සිඩ්නි වල කූජි, ඒ සයන්ස් පාවිච්චි කරන විදිහ නියෝ සීෂන්ස් ලා ඉන්නේ වේදිකාව මතමයි. එතකොට ශෛලීන් ගණනාවක මික්ස් එකක් කියලා මට හිතෙනවා මේ නාට්‍ය. මේක බ්‍රෙස්ටියන්ද, මේක ශෛලිගතද, මේක නැචරලිස්ටික්ද, මන් ඒ ඔක්කොගෙම මික්ස් එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මට හිතෙන්නේ මේක මේ නාට්‍ය නිෂ්පාදනයක් විදිහට ඉතාම නිර්මාණාත්මකයි මට එක්ස්පීරියන්ස් එක. විශ්මිතයක් මේ ඒ නාට්‍ය හදලා තියෙන විදිහ. මම හිතන්නේ ප්‍රේක්ෂකාගාරයටත් ඒක
අපේ මේ නාට්‍ය දැන් වෙන මං හිතනවා වෙන අධ්‍යක්ෂ කෙනෙක්ට මේ පිටපත හම්බුනොත් එහෙම හරීම ලේසි රියලිස්ටික් නාට්‍යයක් විදිහට හදන්න. ඒක ඒ පැතිකඩක් තියෙනවා. නමුත් මේක ඒ විදිහට කියන්නේ රංග පරම බව කියන එක, කියන්නේ තියටර් කැලිටි එක උඩරෙම පාවිච්චි කරලා තියෙනවා. ඇත්තම නළුව විදිහට අපි විශ්මයටපත් වුණා. දැන් උදාහරණයට අර අක්කා කියපු අර ස්ලිපින් ස්ලයිඩ් එක අපි හිතුවා කොහොමද මේක කරන්නේ කියලා. ඊට පස්සේ එක්ස්පෙරිමෙන්ට් ගණනාවක් කරලා තමයි ඔය අපි දකින මේ දකින එක හම්බ වුණේ. මම ඒක අපි ස්පොයිල් නොකරමු ප්‍රේක්ෂකයන්ට ඉන්න තියලා. මේ අනිත් එක තමයි මේ අපි විශ්මයට පත් වෙච්ච එකක් තමයි මේකේ භාෂා ගණනාවකින් නාට්‍ය තියෙනවානේ. ඒ කියන්නේ සිංහල, ඉංග්‍රීසි, දෙමළ, යුලුංගු මතා කියන ඇබරිජිනල් භාෂාව සහ ටර්කිෂ් භාෂාව මේ පහෙන් තමයි නාට්‍ය නිර්මාණය වෙන්නේ. දැන් මම සිංහලෙන් තමයි ඩයලොග්ස් ගණනාවක් ඉදිරිපත් කරන්නේ. හැබැයි සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක් යනවා. දැන් ඕක දාන්න හිටියේ අර සාමාන්‍යයෙන් අන්තර්ජාතික නාට්‍ය පෙන්වනවා වගේ සර් ටයිටල්ස් නැත්තම් උඩින් අර මේ උපසිරැසි දර්ශනය වෙන්න තමයි කරලා තිබුණේ. ඊට පස්සේ ඒක හරි ඩිස්ටර්බන්ස් එකක් තියෙනවානේ. අපි උඩ යට ආය මේ රූපේ බලන්නත් ඕනේ, අර මේ උපසිරැසි කියවන්නත් ඕනේ. සාමාන්‍ය අර ෆිල්ම් එකක් බලනකොටත් අපිට ඒක වෙන්නේ.
ආ, ඒක රසයට බාධාවක් ඇත්තෙම නේ.
ඔව්. අන්න ඒක නිසා මෙයා තීරණය කළා මේ එමන ෆ්ලැග් අපි මේ simultaneously translate කරනවා ඉංග්‍රීසි වලට කියලා. මුල් කාලේදී අපිට හිතා ගන්නවත් බැරුණා. ඒ කියන්නේ අපි නිකන් තරහ වෙනුත් හිටියා ටිකක්. ඇයි මෙහෙම කරන්නේ? මේ හරිම මේක හරිම කරදරයක් වෙයි කියලා. ඒ කියන්නේ කොහොමද කරන්න කියන එක අපිට ප්‍රශ්නයක් තිබුණා ලෝ විදිහට. ඒක ඊට පස්සේ ඔහු දුන්න අධ්‍යක්ෂණයත් එක්ක ඒක කැරක්ටර් එකක් ට්‍රාන්ස්ලේටර් කියන එක ට්‍රාන්ස්ලේට් කෙනෙක් නෙමෙයි. එයා තවත් නිහින්ස කෙනෙක්. තවත් රාද කෙනෙක්. එයාටත් අනන්‍යතාවයක් තියෙනවා. හැබැයි එයා ට්‍රාන්ස්ලේටර් කෙනෙකුත් තමයි. එයාට එක මොහොතක නළුවන්ට පේනවා, එක මොහොතක නළුවන්ට පේන්නේ නැහැ. ඒක හරිම මේ විශ්මයජනක විදිහට ඔහු අධ්‍යක්ෂණය කළා. සහ ඔබ දකින්න ඇති නාට්‍යයේ ඉන්නේ නළුව වුණාට කියන්නේ ප්‍රධාන චරිත වුණාට අමතරව ඒ භූමියේම ට්‍රාන්ස්ලේටර්ස්ලා පරිවර්තකයොත් එතන ඉන්නවා.
ඇත්තටම මේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්නකොට ඕක හොඳටම දැනෙච්ච දෙයක්. දැන් ඔබ සිංහලෙන් සමහර ඒවා ඉදිරිපත් කරනවා. දැන් ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ඕස්ට්‍රේලියන් ජාතිකයෝ වෙනත් අනිත් ජාතිකයෝ සිංහල තේරෙන්නේ නැති නමුත් කවුරුහරි කෙනෙක් එකපාරට වෙන චරිතයක් රඟපාපු එක්කෙනෙක් වේදිකාවේ පැත්තක ඉඳගෙන ඒක ඉංග්‍රීසියෙන් ටක් ගාලා ට්‍රාන්ස්ලේට් කරනවා. අපිට හිතා ගන්න බෑ ඒක කොහෙන් දෙන්නේ කියලා. නමුත් අපිට ඉංග්‍රීසි භාෂාවෙන් ට්‍රාන්ස්ලේෂන් එක ඇහෙනවා. සමහරවිට අපිට මේ ලිප් සින්කින් කියන්නේ කවුද මේක කියන්නේ කියලා අපිට පේන්නේ
නැහැ. හොයන්න බැරි වෙන්නේ. ඒක
තමයි. ඒක සූක්ෂමයි.
ඔව්. ඔව්. ඒ වගේම තමයි මේ පරිවර්තකයන්ගේ එකත් අර රංග පරම්භාවයට එකතු වෙච්ච තියට්‍රිකල් එක්ස්පෙරිමෙන්ටේෂන් එකක් විදිහට තමයි මම දකින්නේ. ඒකයි තව එකක් අපි මේ නාට්‍ය මූලිකව අපි කරේ ට්‍රස්ට් කියන ස්ටේජ් එකකට. ඒ කියන්නේ නිකන් ඉදිරියට නිරාගියපු ඔඩියන්ස් එක තුන් පැත්තෙන් ඉන්න වේදිකාවකට තමයි මේ නාට්‍ය නිෂ්පාදනය කරේ 2019 දී. ඊට පස්සේ අපි 2022 දී තමයි මේ ඔබ දැක්ක මෙල්බර්න් යුනිවර්සිටි එකේ පෙන්වන ප්‍රොසීනියම් ආකෘතියේ නිර්මාණයට අපි ආවේ. එතකොට ඒකින් මෙතෙන්ට ආපු එකත් ලොකු ජර්නි එකක් අපිට.
ඇත්තෙම දැන් මම ওই දෙන්නගින් මහන්න කැමති මේ රංගන ශිල්පිනියන් විදිහට මේ ලැබපු අත්දැකීම වේදිකාව මත සජීවව අපි නිරූපණය කරන දේවල් වෙනස් විදිහකට ප්‍රේක්ෂකයාට සමීප කරන්නේ මේ නාට්‍ය තුලින් දක්වපු මේ පරිචය කොහොමද ඔබ දෙන්නම අරගෙන යන්නේ ලාංකීය වේදිකා නාට්‍යයට? ඒ සඳහා යම් කිසි අදහසක් තියෙනවද දෙන්නට?
මම ඇත්තටම හිතලා තියෙන්නේ අපි මට යම් කිසි නිර්මාණයක් නැවත ලංකාවේ කරන්න හම්බුනොත් රංගන ශිල්පිනියක් විදිහට හරි නැත්නම් මගේම වැඩක් මොන හරි කරොත් මේ අරුමේ ලංකාවේ ඒක පාවිච්චි කරන්න ඕනේ කියන එක. සහ අර ඕනම දෙයක් තියට උඩ මේ වේදිකාව මත නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණශීලී අධ්‍යක්ෂකවරයෙකුට කියන එක ඒ පණිවිඩය මගේ අනිත් සහෝදර නාට්‍ය නිර්මාණය කරන අය කරාත් ගෙනියන්න මං කැමතියි. මං හිතන්නේ ඒක මගේ ඔළුවේ විශාල වශයෙන් සටහන් වෙලා තියෙන දෙයක්.
අපි දැන් මේ කතා බහ කරමින් ඉන්නේ මේ වෙනකොට මෙල්බර්න්හි රඟ දැක්වීම ආරම්භ කරලා තියෙන ශක්තිතරන්ගේ පිටපත් රචනය සහ සම අධ්‍යක්ෂණයෙන් යුක්ත කවුන්ටිනන් ක්‍රැකින් කියන මේ අපූර්වතම වේදිකා නාට්‍ය පිළිබඳව. මේ වේදිකා නාට්‍ය වේදිකාව මත දිගහැරෙන්නේ 50 දශකයේ සිට 2004 වසර දක්වා වුණු සිංහල දෙමළ මේ ජනවර්ග දෙක තුල ගිනි පුළුඟු ලෙසින් නැග ආපු ජනවාර්ගික අරගලයේ මූල බීජ, ඒ වගේම දේශපාලනයට කොහොමද බලපෑවේ කියන කාරණාව පිළිබඳව. දැන් මේ නිපුණී, දැන් ඔබට මොකද හිතෙන්නේ දැන් මේක අහගෙන ඉන්න කෙනෙකුට රංගන ශිල්පිනියක් විදිහට ඒ නාට්‍යයේ එක්තරා කොටසක් වෙන ඔබට මොකද්ද කියන්න පුළුවන්න්නේ ඇයි මේ නාට්‍ය බලන්න ඕනේ කට්ටිය කියලා?
මං හිතන්නේ මේක අපි සිංහල මේක ශ්‍රී ලංකන් ඕස්ට්‍රේලියන් ස්ටෝරි එකක්. එතකොට අපි නිකම්ම ඒකේ මේ ජාතිය දීලා තියෙනවා ශ්‍රී ලංකාවයි ඕස්ට්‍රේලියන් කතාවක් හින්දා ඒ කමියුනිටීස් වලට විතරයි බලන්න පුළුවන් කියලා. හැබැයි එහෙම එකක් වෙන්නේ නැහැ. අපි ඊයේ කල්පනා කරන ඊයේ අපි මේ නාට්‍ය දර්ශනීයට යනකොට අපිට මේ පලස්තීනය වෙනුවෙන් හඬනගෙන මිනිස්සු දැක්කා. මං මේ රංගන ශිල්පියෙක් විදිහට අපි රිහර්සල් යන ගමන් ෂෝ එකට යන ගමන් මං හිතුව කාරණාව තමයි මේ නාට්‍යයේ කොයිතරම් ඉම්පෝර්ටන්ස් ඉම්පෝර්ටන්ස් එකක් තියෙනවද හැමදාම ඒක දර්ශනය කරන්න මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් එක්ක කියලා. ජනවාර්ගික ප්‍රශ්නය මේ අදක ඊයක තිබ්බ දෙයක් නෙමෙයි, තව ඉදිරියටත් ඉදිරියට තියෙන්න පුළුවන් දෙයක්. අනික් කාරණාව තමයි අපි ලංකාවේදීත් අපි ඉගෙන ගන්නේ නැහැ අපි මිස්ටේක්ස් ගැන, අපි වැරදි ගැන අපි ඉගෙන ගන්නේ නැහැ. ඉතිහාස පොත්වල තියෙන රජවරු හදපු වැව් දාගක් ගැන මිසක් අපිට වැරදිච්ච තැන් අපිට කියලා දෙන්න. හැබැයි අපි සැබෑ ජීවිතයේදී අපි ඉගෙන ගන්නවා නම් දෙයක් අපි ඉගෙනගෙන තියෙන්නේ වැරදිලාමයි. අපි දේශපාලන ඉතිහාසය තුළ නැත්නම් සමාජීය ඉතිහාසය තුළ සංස්කෘතික ඉතිහාසය තුළ අපිට වැරදිච්ච තැන් ටික දැනගැනීම වැදගත්. ආයේ එසේ නොවන්න, ඉතිහාසයේ නැවත සිද්ධ වෙන්නේ නැති වෙන්න, රිපීට් නොවෙන්න අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒක සිද්ධ වුණේ කොහොමද කියලා, නැත්නම් අපි වෛරයක් තමයි ඉදිරියට අරන් යන්නේ. මේ ලෝකයේ දැනටත් හැමතැනම සිද්ධ වෙන ස්ට්‍රගල් එකක් තමයි මේ අපි කතා කරන්නේ. ඒ නිසා ඒක ශ්‍රී ලාංකිකයන්ටවත් ඔස්ට්‍රේලියානු ජාතිකයන්ට විතරක් මේක අදාළ කරන කාරණාවක් නෙමෙයි. මේක තුළ ඇබොරිජිනල් ජාතිකයන්ට වෙච්ච කතන්දරයක් මේකේ මේ නාට්‍ය තුළ සිද්ධ වෙනවා. ඒ හින්දා මේක තියෙන්නේ, මේක ප්‍රේමයේ තියෙනවා, සහෝදරත්වයේ තියෙනවා, ඒ වගේම දේශපාලනයේ තියෙනවා, මේ සංස්කෘතියේ තියෙනවා. ඒ නිසා ඒක කාටත් පොදුයි. මේක ලාංකික කතාවක් විතරක් නෙමෙයි, ඒක හැමෝටම, ඒ කියන්නේ මනුෂ්‍යත්වයේ තියෙන නිසා ඒක හැමෝටම දැනෙන දෙයක්, හැමෝටම දැනෙන කතාවක් මේක.
අපූර්වතම පණිවිඩයක් ඔබෙන් ලැබුණේ නිපුණි. මේ මම අවසාන වශයෙන් අහන්න කැමති නදීගෙන්, දැන් මෙල්බන් වල ඉන්න මේක තවමත් දැක බලා ගන්න බැරි වුණ අයට අපේ ලංකාවේ එක්තරා මේ ඉතිහාසයක කොටසක් මේ ඔස්ට්‍රේලියාවේ වේදිකාව මත දිගහැරෙන්නේ, තවමත් මේ නාට්‍ය නරඹලා නැති අයට මොනවද මේ නාට්‍ය ඉදිරි දර්ශන සහ කොහොමද බලන්න ඉන්න පුළුවන් කියන තොරතුරු ඔබෙන් දැනගන්න.
මේක අපි ජූනි 23 දක්වා දිගටම වේදිකාගත කරනවා. සඳුදා දවස්වල හැර සමහර දවසට මම හිතන්නේ ඉරිදාට අපි හවස 5ට තමයි දර්ශනය තියෙන්නේ. අනිත් හැම දවසකම හවස 7ට දර්ශනයක් තියෙනවා. යුනියන් තියටර්, යුනිවර්සිටි ඔෆ් මෙල්බර්න් එකට, ඒක ඇතුලේ තියෙන යුනියන් තියටර් වේදිකා ඒ ශාලාවේ. සෙනසුරාදාට අපි එකට හවස 1ට දර්ශනයක් සහ අවිත් නැවත 7ට දර්ශනයක් තියෙනවා. රයිසින් ෆෙස්ටිවල් එකේ පාට් එකක් විදිහට මේක යන්නේ. ගූගල් කරලා බැලුවොත් රයිසින් ෆෙස්ටිවල් කවුන්ටින් ඇන් ක්‍රැකින් කියලා එකට ඒ ලින්ක් එකට යන්න පුළුවන්. සහ මේ කමියුනිටි එකට ඩිස්කවුන්ට් එකකුත් තියෙනවා මේ ටිකට් මිලදී ගැනීමේදී. ඇත්තටම ශ්‍රී ලාංකික ප්‍රජාවට තමයි ඒ ඩිස්කවුන්ට් එක මේ ඉලක්ක කරලා තියෙන්නේ. ඒ ලින්ක් එකක් තියෙනවා විශේෂයෙන් කමියුනිටි එකට, ඒගොල්ලන්ට ඒක පාවිච්චි කරලා අඩු මුදලටත් ප්‍රවේශ පත්‍ර ගන්න පුළුවන්.
එහෙමනම් අපි සූතිවන්ත වෙනවා නදී කම්මැල්ල, වීර, නිපුණි, ශාරදා, රංගන ශිල්පියන් දෙදෙනාටම මෙල්බන් වල මේ දවස්වල වේදිකා ගතවන ශක්තිදරන්ගේ පිටපත සහ සහාය අධ්‍යක්ෂණයේ නියුතු කවුන්ටින් ඇන් ක්‍රැකින් මේ ජාත්‍යන්තර වේදිකා නාට්‍ය. මා දන්නා පමණින් මේක වෙනත් රටවලත් වේදිකා ගත කරලා තියෙනවා නේද මේ නදී, මේ ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි.
මේක 2022 එංගලන්තයේ එඩින්බරෝ ෆෙස්ටිවල් එකට අරගෙන ගියා. එඩින්බරෝ වලත් ඊට පස්සේ බර්මින්ග්හෑම් වලත් අපි මේ වේදිකා ගත කරා. දැන් අපි මේ මෙල්බර්න් වලින් පස්සේ අපි සිඩ්නි වල සීසන් එකක් කරනවා, අපව රන් එකක්. ඒකෙන් පස්සේ අපි මේක අරගෙන යන නිව්යෝක් වලට. එතනත් අපි නිව්යෝක් වලත් සති 3ක් කවුන්ටින් ඇන්ඩ් ක්‍රැකින් නාට්‍ය පෙන්නනවා. එතන පබ්ලික් තියෙකේ.
හොඳයි, එහෙනම් අපි සතුටටපත් වෙනවා ලංකාව ඉඳන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ දවස්වල ඔස්ට්‍රේලියානු වේදිකාව මත ඔබ දෙදෙනාම ඔබගේ රංගන කෞශල්‍යයන් විදහා දක්වනවා මේ විදිහට මේ ජාත්‍යන්තර නාට්‍යයට සම්බන්ධ වෙලා. එය ශ්‍රී ලාංකිකයන් විදිහට අපිටත් දැකීම සතුටක්. විවිධ ජාතිකයන් මේ නාට්‍යයේ ඉන්නවා, ඉන්දීය ජාතිකයන්, පාකිස්තාන ජාතිකයන්, නොයෙකුත් ජාතිකයන් අතර ශ්‍රී ලාංකික දක්ෂතත් අපි දක්වනවා වේදිකාව මත. හොඳයි, එහෙමනම් කවුන්ටින් ඇන්ඩ් ක්‍රැකින් මේ වේදිකා නාට්‍යයේ රාධාගේ චරිතය රඟපාන නදී කම්මැල්ලවීර, ඒ වගේම මිහින්සාගේ චරිතය රඟපාන නිපුණි ශාරදා, ඔබ දෙදරාටම සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම සූතිවන්ත වෙනවා SBS සිංහල මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.